සමන්තාචකරලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ගමොක්ඛදං ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා ධම්මස්සවන කාලෝ අයම් භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්බ ධම්මේසු අපපටිගත ඥානචාරස්ස දසවලධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සම්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්ජුනෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බ ධම්මේසු අපපටිගත ඥානචාරස්ස දසබලධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අපපටිගත ඥානචාරස්ස දසබලධරස්ස චතුවේ සාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සම්බන්‍යුනෝ සම්මා සම්බුද්දස්ස
අද අපි සාකච්ඡා කරන්න මාතෘකා කරගත්තේ චප්පාණක සූත්‍රය සංයුත්ත නිකායේ ප්‍රාණීන් හය දෙනාගේ උපමාව තියෙන සූත්‍රය භාගතුන් වහන්සේ සූත්‍ර දේශනාව උතුම් සංඝයා වහන්සේට දේශනා කරන්නේ පූර්ව භාග විදර්ශනාව වශයෙන් තමයි මාර්ගය වැඩිමිට අත්‍යවශ්‍ය උතුම් කර්මස්ථානයක් මේ චප්පාණක සූත්‍රයේ සඳහන් වෙන්නේ උතුම් භාගතුන් වහන්සේ උදාහරණයකින් මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා සේයථාපි භික්ඛවේ පුරිසෝ අරුගත්තෝ පක්කගත්තෝ යම්සේ භික්ෂූනි එක්තරා පුරුෂයෙක් මුළු ඇඟම වන වෙලා තියෙන පුරුෂයෙක් ඒ වන සරව පිට වෙන තරම් පැහුණු වන ඇති පුරුෂයෙක් ඒ පුරුෂයා පිවිසෙනවලු උල් කටු තියෙන එහෙම නැත්නම් ඊතල වගේ පත්‍ර තියෙන එහෙම නැත්නම් කඩු වගේ පත්‍ර තියෙන එවැනි වනයකට පිවිසෙනවලු එවැනි වනයකට පිවිසුනහම ඒ පුරුෂයාගේ ශරීරයේ තියෙන වන නොඑක් උල් වලින් පෑරෙනවා ඒ උල් වලින් පෑරෙනකොට ඔහුට දරුණු දුක් වේදනාවක් ඇති වෙනවා සමහර කුසතනවල නොඑක් ආකාරයේ කටු තියෙනවා මේ කටු ඒ පුරුෂයාගේ ඇඟේ තියෙන තුවාලවල වැදුනහම නිකන් කඩුවකින් කැපුවා වගේ එහෙම නැත්තම් කටු ඇවුනා වගේ රිදීමක් හට ගන්නවා ඒ නිසා මේ පුරුෂයා බොහෝ සෙයින් දුක්කයට දෝමනස්සයට පත් වෙනවා ඒ කියන්නේ ශාරීරික දුක්කයට මානසික අකමැත්තකට පත් වෙනවා දුක්ඛය කියලා කියන්නේ ශරීරයට ලැබෙන දුක් වේදනාවට මනසින් විඳින දුකට කියලා කියන්නේ දෝමනස්සය කියලා මෙන්න මේ වගේ උදාහරණයක් භාගතුන් වහන්සේ දේශනා කරලා මේ භික්ෂුන් වහන්සේලාට නැවතත් දේශනා කරනවා මේ වගේ පුරුෂයෙක් ගමකට ගියොත් යම් නුවණ තියෙන චෝදනා කරන සුළු පුරුෂයෙක් ලැබුණොත් ඒ පුරුෂයා පෙන්නනවලු මෙන්න මේ පුරුෂයා මේ ගමටම දුර්ගන්ධයක් මේ ගමට හානියක් කියලා ඒ පුරුෂයාගේ වැරදි පෙන්නනවලු අන්න ඒ වගේ සංවරය සහ අසංවරය දැනගත යුතුයි. ඉති විඳිත්වා සංවරෝච අසංවරෝච වේදිතබ්බෝ කියලා දේශනා කරලා තියෙන එකයි. අපි බලමු මේ උදාහරණේ මොන වගේද කියලා. මේ ලෞකික පෘථග්ජනයෝ එහෙම නැත්නම් සාමාන්‍ය ධර්මයේ අහලා නැති ආර්යයන් වහන්සලා දැකලා නැති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේහි තමන් හොඳ හික්මීමක් ලබලා නැති යම්කිසි පුරුෂයෙක් ඉන්නවනම් යම්කිසි පුද්ගලයෙක් ඉන්නවනම් අකුසල් වලින් පිරිච්ච පුද්ගලයෙක් හරියට උපමා මොන වගේද මුළු ඇඟම වනවෙච්ච පුද්ගලයෙක් ඒ වන තුවාල වෙලා සර්ව ගලනවා අන්න එහෙම උපමාවක් තමයි මේ අකුසල් වලින් පිරිච්ච පුද්ගලයාට දෙන්නේ එවැනි පුතග්ජනයන් අතර ඉන්න යම්කිසි පුද්ගලයෙක් යම් දවසක කැමති වෙනවා නම් මෙයින් මිදෙන්න ඒ පුද්ගලයා පැවිදි වෙනවා ගිහිල්ලා පැවිදි වෙච්ච ගමන් ඒ වන සියල්ලම හොඳ වෙනවද එහෙම වෙන්නේ නැහැ නමුත් හොඳ නුවණ තියෙන සබ්‍රහ්මචාරීන් වහන්සේලා ලැබෙනවා ඒ පුද්ගලයාගේ වැරදි පෙන්වන්න අන්න චෝදක පුද්ගලයා එතකොට ඒ චෝදක පුද්ගලයා වැරදි පෙන්වන්න පටන් ගන්නවා මෙන්න මේ අකුසල කර්මය නිසා මෙන්න මේ ඵල විපාකය ලැබෙනවා මේ අකුසල කර්මය නිසා මේ ඵල විපාකය ලැබෙනවා යනාදී වශයෙන් තමන්ට ලැබෙන දුක්ක දෝමනස්ස වලට හේතුව පෙන්නනවා මේක හරියට මේ කටු තියෙන කැලේක ඇවිදිනවා වගේ මොකද දැන් පියවියෙන් මේ පුද්ගලයාගේ ඇඟ පුරා වන වෙලා තියෙන්නේ සැරව ගලනවා ඒ පුද්ගලයා කැපෙන පත්‍ර තියෙන වනයකට යනවා නම් උල් කටු තියෙන වනයකට යනවා නම් ඒ පුද්ගලයා හැරෙන තැන කොහේ හරි වදිලා පෑරෙනවා අන්න ඒ වගේ අපි මේ අකුසල් වලින් පිරීලා ඉන්නේ එතකොට පිරිසිදු වෙන්න කැමති පුද්ගලයෙක් ඒ පිරිසිදු කරන්න පටන් ගන්නකොට හැම තැනම කටු වගේ තමයි දැනෙන්නේ හැම තැනම කැපෙනවා හීරෙනවා වගේ තමයි දැනෙන්නේ මොකද යම්කිසි කෙනෙක් මුලින් නම් කියන්නේ අපි නම් වැරදි වැඩ කරන්නේ නැහැ එහෙමද ඉතින් හිතෙන්නේ මොකද අපිට වඩා වැරදි වැඩ කරන මිනිස්සු දිහා බලලා අපි සතුට වෙනවා අපි එච්චර වැරදි වැඩ කරන්නේ නැහැ කියලා පස්සේ කාලයක මේ පුද්ගලයාට ආර්යයන් වහන්සේලා දකින්න හම්බෙනවා නම් එහෙම නැත්නම් භාගතුන් වහන්සේගේ ඒ ආර්ය වූ ධර්මය අහන්න ලැබෙනවා නම් ඒ පුද්ගලයාට ක්‍රමානුකූලව තේරෙනවා මේවා තමයි කුසල් මේවා තමයි කුසල් යනාදි වශයෙන් ඔහුට වැටහෙන්න ගන්නවා ඒ වැටහෙන්න පටන් ගත්තාම ඔහුට තේරෙනවා මේ ප්‍රාණඝාතය කියන එක නවත්තන්න ඕනේ ඒ මොකද අපි හැමදාම බනහන්න යනවා භාගතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් ප්‍රාණඝාතය නවත්වන්න කියලා දේශනා කරනවා ප්‍රාණඝාතය කරාම තමන්ටත් මැරෙන්න වෙනවා ඒකේ භයානකකම එක ප්‍රාණඝාතයක් කරාම එක සැරයක් මැරෙන්න වෙන එක නෙමෙයි එක ප්�raණඝාතයක් කරාම 10000වර 20000වර ඒ ප්‍රාණඝාතය නිසා මැරෙන්න සිද්ධ වෙනවා. ඒකයි ප්‍රශ්නෙකට තියෙන්නේ. ඔන්න අපි එක සතෙක් මරුවාම එක සැරයක් මැරලා නවතිනවා නම් එක සැරයක් හරි විඳලා බේරෙන්න පුළුවන් කියලා දෙයක් තියෙනවා. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ තත්පරේට සිත් කෝටි ප්‍රකෝටි ගණක් ඇති වෙනවා. එතකොට යම්කිසි අකුසල කර්මයක් කරද්දී අපි ගත්තොත් එහෙම කුඩාම කුසලයක් හැටියට අපිට හිතෙන මදුරෙක් මරනවා වගේ දෙයක් ගත්තොත් කෙනෙක් අතක් ඔසවලා ඒ අත පාත් කරන යන වෙලාවේ සිත් කෝටි ප්‍රකෝටි ගණක් ගත වෙලා ඉවරයි. ඇති වෙලා නැති වෙනවා. ඒ සියල්ලම පහේ අකුසල සිත්. එක සිතක් පළ දුන්නොත් එක සැරයක් මැරෙන්න වෙනවා එක ජීවිතේක. එතකොට තමයි සංසාරේ භයානකයි කියලා තේරෙන්න පටන් ගන්න. අන්න ඒ වගේ ඒ පුද්ගලයාට කල්පනා වෙනවා මම බණත් අහනවා. භාගතුන් වහන්සේ කෙරෙත් මාගේ පැහැදීම තියෙනවා. නමුත් තාමත් මම යන්තම් හෝ ලොකු හෝ පොඩි හෝ සත්තු සැරෙන් සැරේ හෝ මගේ අතින් මැරෙනවා. මගේ මේ සංඝයා වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම ධර්මයේ කෙරෙහි තියෙන පැහැදීම භාගතුන් වහන්සේගේ ගුණ පිළිබඳ තියෙන පැහැදීම මේ පැහැදීමෙන් විතරක් මට සැපයක් ලබන්න පුළුවන්ද කියන කාරණාව ඔහුට ධර්ම ශ්‍රවණයත් එක්කම ඔහුගේ ඥානය දියුණු වෙනකොට ඔහුට එක්තරා දවසක හිතන්න සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙලා ඔහුට දැනගන්න ලැබෙනවා මගේ මේ ශ්‍රද්ධාවෙන් විතරක් මට ගැලවෙන්න බෑ. අපායෙන් ගැලවෙන්න බෑ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ යම්කිසි පුද්ගලයෙක් ප්‍රාණඝාතය කරනවා නම් ඇහැට පේන කුඩාම සතෙක් හරි මරනවා නම් එහෙනම් ඒ පුද්ගලයා නිරයෙන් මිදෙන්නේ නැහැ. මේක තමයි ලෝක ස්වභාවය. කවුරුත් තීරණයක් දෙන්න කෙනෙක් නැහැ. අනේ මේ පුද්ගලයා පව්. ඒ පුද්ගලයා අම්මා තාත්තා රකින්නයි එහෙම කරේ. දරුවන් පෝෂණය කරන්නයි කරේ. රජුගේ රාජකාරිය නිසායි එහෙම කළේ. එහෙම නැත්තම් මේ ඥාතීන් නිසා ඥාතීන් බේරගන්න එහෙම කළා. මිත්‍රයෝ සතුරු කරවන්න එහෙම කළා. ඒ පුද්ගලයා බේරෙන්න ඕන නිසා එහෙම කරා කියලා දැන් නීතියෙන් නම් ඔන්න විනිශ්චයකාරවරයෙක් ඉන්නවා. නිදහසට කරුණු කියන්න පුළුවන්. නමුත් මෙහි නීතිය ක්‍රියාත්මක වෙන්නේ විනිශ්චකාරයක් නැතුව. සබහා ධර්මයම තමයි විනිශ්චය ලබා දෙන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ සිත් ඇති වුණොත් ඒ සිත්වල මේ වගේ චේතනා තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ වගේ ඵල විපාක විඳින්න ලැබෙනවා. ප්‍රාණඝාතය කරොත් අකමැති තැන්වලදී දහදහස් ගණනකදී විසිදහස් ගණනකදී මැරෙන්න සිද්ධ වෙනවා. දැන් ඒකනේ දැන් සමහර කෙනෙක් දඩයන් කරන්න යන්නෙත් නැහැ. හොරමරකම් කරන්න යන්නෙත් නැහැ. මත්පැන් පානය කරන්න යන්නෙත් නැහැ. මේ ජීවිතේ දැන් අපේ මේ අම්මලා ගත්තොත් එහෙම ලොකු පව් මොනවත් කරෙන්නේ නැහැ. නමුත් නොඑක ආකාරයේ ලෙඩ හැදෙනවා දකින්න ලැබෙනවා. ඇයි ඉතින් මේ ලෙඩ හැදෙන්නේ? ලෙඩ හැදෙන හේතුව මජ්ක්‍ධිම නිකාය චුල්ලකම්ම විභංග සූත්‍රයේ දේශනා කරලා තියෙනවා. අතින් පයින් හෝ ආයුධයකින් හෝ අනුන්ට කරදර කරපු නිසා ලෙඩ වෙනවා. අකාලේ මිය යනවා පේන්න තියෙනවා. ඇයි මිය යන්නේ? ප්‍රාණඝාත කරපු නිසා අකාලේ මිය යනවා. හේතුව දක්වලා තියෙන්නේ. මේ ජීවිතේ එහෙම ලොකු කුසල කර්මයක් කරන්නේ නැති කෙනෙකුට එහෙම වෙන්නේ ඇයි? අතීතයේ ඕන තරම් ඒ වගේ කර්ම අපි කරලා තියෙනවා. ඒව අපිට පේන්නේ නැහැ කියලා ඵල නොදී තියෙන්නේ නැහැ. ඵල දෙනවා. මේකයි සංසාරේ තියෙන භයානකම. මේ විදිහට මේ පුද්ගලයා කල්පනා කරලා එක්තරා දවසක තීරණයක් ගන්නවා. මම මේ ප්‍රාණඝාතය කර කර භාගතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව රැක්කට එයින් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා මම සුගතියක ඉපදෙන්න කැමති නම් මම යම්කිසි සහනයක් ලබන්න කැමති නම් මම යම්කිසි බයකින් මිදෙන්න කැමති නම් මට කරන්න තියෙන එකම දේ මේ සීලය සමාදන් වෙන එකයි. මේ සමහර විතන් ඉන්නවා දානීය දීලා හොඳ තැනක උපදින්න පුළුවන් කියලා. එහෙම බැරි බව අපේ දේශනාවේ සඳහන් කරලා තියෙනවා. දානයෙන් කෙරෙන්නේ ඉපදුනාට පස්සේ ඒ ඉපදෙන තැන මොන වගේ තැනකද ඉන්න වෙන්නේ, මොන වගේ ඇඳුම්ද අඳින්න වෙන්නේ, මොන වගේ ආහාර පානද ලැබෙන්නේ, මොන වගේ ඥාති මිත්‍රාදීන් ලැබෙනවද, කොයිතරම් පිරිවරක් ලැබෙනවද යනාදී ඒ දේවල් සම්පූර්ණ වෙන්නේ එක තමයි දානෙන් වෙන්නේ. සීලය නැතුව දන් දුන්නහම වෙන්නේ ඇතෙක් වෙනවා නම් හොඳ ලොකු ඇතෙක් වෙනවා කියලා තියෙනවා. සුනකෙක් වෙනවා නම් හොඳ සැප තියෙන තැනක හොඳ සැප තියෙන සුනකෙක් වෙනවා. අපි කියන්නේ ඇල්සේෂන් බලුවොත් ඒ වගේ වෙන්න පුළුවන් කියලා තියෙනවා. එහෙම කියනවා මිසක් මේ දානේ දියලා සුගතිය ඉපදෙනවා කියලා නැහැ. නමුත් සීලය තමයි ඉපදෙන තැන තීරණය කරන සාධකය. ඒ කියන්නේ මනුස්ස ලෝකයේද සතර අපායේද දිව්‍ය ලෝක හයේද උපදින්නේ කියලා තීරණය කරන රක්න සීලය අනුව. ඉපදුනාට පස්සේ ලැබෙන දේවල් තීරණය කරන්නේ දානය අනුව. ඒක සඳහන් වෙන්නේ අංගුත්තර දසක නිපාතයේ ජානුස්සෝනි කියන සූත්‍රයේ. මොකද ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයා ඒ දේ අහනවා. ඒ දේ අහුවාම මේ බණ කියලා කියන්නේ අපිට හිතන දේවල් නෙමෙයි. භාගතුන් වහන්සේට බෝධි මූලයේ යම් ධර්මයක් අවබෝධ වුණාද අන්න ඒ ධර්මයට තමයි බුදු ධර්මය කියලා කියන්නේ. අපිට මොනවා හිතුණත් අපි වගේ පොඩි කෙනෙක් වගේ නෙමෙයි, ඇල්බර්ට් අයින්ස්ටයින්ට හිතුණත් ඒක බුදු දහම නෙමෙයි. ඒ සියලු බුදු දහම තියෙන්නේ ත්‍රිපිටකේ අට කතාවේ. ඒ ඇරෙන්න අනික් ඒවා අපගේ සිතුවිලි විතරයි. ඒ නිසා දැනගන්න අපිට අපගේ සිතුවිලි අනුව නිවන් දකින්න පුළුවන් නම් අපිට බණහන් අවශ්‍ය නැහැ. තම තමන්ට තම තමන් කැමති විදිහට නිවන් දකින්න පුළුවන්. මේ කාලේ වගේ නෙමෙයි, ඒ කාලේ අස්ස සමාපත්තිය තියෙන පුද්ගලයෝම හිටියා. අභිඤ්ඤා පහම තියෙන පුද්ගලයෝ හිටියා. දැන් අසිත කාලේවල තවුසා දවල් ආහාරයේ අරගෙන හවස ගත කරන්න යන්නේ තවුසසාවට. ඒ තරම් අනුභවයක් තියෙනවා. නමුත් සෝවන්නත් එන්න බෑ. අන්න ඒක තමයි මේ බුදුදහමේ තියෙන ගැඹුර. මේ බුදුදහමේ තියෙන ගැඹුරම දේ සීලය නෙමෙයි, සමාධිය නෙමෙයි. මේ බුදුදහමේ තියෙන ගැඹුරම දේ මේ මාර්ගඵල ලැබෙන ප්‍රඥාව. නිවැරදි සීලයකට එන්නත් අවශ්‍ය ප්‍රඥාවක් තියෙනවා. සම්මා දිට්ඨියක් සම්මා සංකල්පයක් තියෙන්න ඕනේ. Tamanට මේ ආගම් මේ ලෝකේ කොයිතරම් තියෙනවද, ඒ ආගම් වලින් නිවැරදි සීලය තියෙන ආගම හොයාගන්න, නිවැරදි සමාධියක් තියෙන ආගම හොයාගන්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. ඒ මූලික ප්‍රඥාව නැතුව නෙමෙයි මම මේ කියන්නේ. ඊට වඩා අතිශයින් තියුණු ගැඹීර වූ ප්‍රඥාවක් තියෙන්න ඕනේ මාර්ගඵල ලබන්න. ඒ මාර්ගඵල ලබන ප්‍රඥාව මේ ශාසනයේ මිසක් වෙන කිසිම ශාසනයක නැහැ. මේ ශාසනයේ විතරක් තියෙන්නේ කොහොමද? ථේරවාදය කියලා කියන්නේ රහතන් වහන්සේලා රැකගෙන ආපු බුද්ධාගම නිසා. ථේර භික්ෂුන් කියලා කියන්නේ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා රහත් උනේ භාගතුන් වහන්සේගේ ධර්මය වචනයක්වත් වෙනස් කරන්නේ නැතුව අවබෝධ කරගත්ත නිසා අපි හිතනවා නම් මේ තන වැරදි කියලා. මං හිතන්නේ අපිටයි වැරදිලා තියෙන්නේ. එහෙනම් මොකද? එහෙම අපි හිතුවොත් දැන් අපිට තමයි තේරෙන්නේ මේ ත්‍රිපිටකය වැරදිලා කියලා කවුරු හරි හිතනවා නම් ඒ පුද්ගලයා පළවෙනි චෝදනාව කරන්න කාටද? අපේ සංඝ පීතෘන් වහන්සේලාට. ඒ උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේ අපට අනුකම්පාවෙන් ගෙනත් දීපු ත්‍රිපිටක අට කතා ටික අප අතර ගෙනත් දෙන්න දිවි හිමියෙන් කැපවෙච්ච සංඝ පීතෘන් වහන්සේලා ඉන්නේ. එතකොට යම් කිසි කෙනෙක් ඒකේ වැරද්දක් පෙන්නනවා නම් ඒ පුද්ගලයා පළවෙනියම චෝදනා කරන්නේ ඒ ගෙනාපු උතුම් වූ ස්වාමීන් වහන්සේලාට. මොකද්ද කියන්නේ? ඒ කාටවත් තේරෙන්නේ නැහැ, මට විතරයි තේරෙන්නේ. එහෙමනේ කියන්නේ. ඒ කියන්නේ ඒ සංඝ පීතෘන් වහන්සේලා ඒ පොත් ටික දන්නේ නැතුව අරන් ආවා වගේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මටයි තේරුනේ කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපිට තමයි වැරදිලා තියෙන්නේ. අපේ මුතුන් මිත්තෝ මීට වඩා මුගක් සහනෙන් ඉඳලා තියෙනවා. අනිත් එක අපේ සංඝ පීතෘන් වහන්සේලා අතිශයින් ගෞරව කළ යුතු උතුම් පුද්ගලයෝ. ඒ නිසා ඒ උත්තම ස්වාමීන් වහන්සේලාට වැරදිලාවත් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේට වැරදුනේත් නැහැ. ධර්මයේ දේශනා කරපු භාගතුන් වහන්සේට වැරදුනේත් නැහැ. අපිට වැරදිලා හින්දා තමයි තාම අපි ඉන්නේ. ඒකයි අපි අවබෝධ කරගන්න ඕනේ. ඒක මජ්ක්‍ධිම නිකායේ කීටාගිරි සූත්‍රයේ මෙහෙම දකින්න ඕනේ කියලා කියලා තියෙනවා. සත්තා භගවා ශාවකෝ හමස්මි. භාගතුන් වහන්සේ ශාස්ත්‍රු වනසේක මම ශ්‍රාවකෙක්නි. ජානාති භගවා නාහං ජානාමීති. භාගතුන් වහන්සේ දන්නාසේක මම නොදනිමි. මෙන්න මේ කාරණේ හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අපි දන්න මේ විද්‍යාව, ගණිතය, ආර්ථික විද්‍යාව අතහැරලා මේ බුද්ධාගමේ කියන උසස් ධර්මය අවබෝධ කරගන්න බෑ. අපි පුරුදු වෙලා තියෙන පොඩි කාලේ ඉඳලා අපි ඉගෙනගත්ත දේවල් වලින් හදාගත්ත සංකල්ප වලින් තමයි අපි හොඳ නරක තෝරන්නේ. ඒ හොඳ නරක තෝරන ක්‍රමය අපිට අතහරින්න වෙනවා ධර්මයට එන්න නම්. මොකද ධර්මයේ දේශනා කරලා තියෙන්නේ සරියුත් හාමුදුරුවන්ටත් හරියට හිතාගන්න බැරි තරම් ඥානයක් තියෙන භාගතුන් වහන්සේ. ඒ සරියුත් හාමුදුරුවන්ගේ ඥානය 80 මහා ශ්‍රාවකයෙකුට තේරෙන්නේ හරියට සාගරයේ වෙරළට ඇවිල්ලා සාගරය දිහා බැලුවහම කොයි පැත්තකින්වත් කෙලවරක් පේන්නේ නැහැ වගේ. කෙලවරක් පේන්නේ නැති ආකාරයට තමයි සාරිපුත්තයන් වහන්සේගේ ප්‍රඥාව තේරෙන්නේ. ඒතකොට 80 මහා ශ්‍රාවකයෙක් කල්ප ලක්ෂයක් පෙරම් පුරපු 80 මහා ශ්‍රාවකයෙකුට සාරිපුත්තයන් වහන්සේව තේරෙන්නේ නැහැ. මිහිඳු මහ රහතන් වහන්සේ 80 මහා ශ්‍රාවකයෙකුත් නෙමෙයි. ඊටත් පල්ලෙහෙන් වැඩේ ඉන්නේ. එතකොට මේ මිහිඳු මහ රහතන් වහන්සේ එක ධර්මදේශනාවක් කරනවා අනුරාධපුරයට වැඩියට පස්සේ සමචිත්ත පරියාය සූත්‍රයේ. ඒ ධර්මදේශනාව අහලා අසංඛ්‍යක් ප්‍රාණීන්ට මාර්ගඵල අවබෝධය වෙනවා. අසංඛ්‍ය කියලා කියන්නේ 1.140කට. යම් කිසි උත්තමයන් වහන්සේ නමකට එහෙම එක ධර්මදේශනාවක් කරන්න පුළුවන් නම් කෝටි ගණන් ප්‍රකෝටි ගණන් ඒ අසංඛ්‍යක් ප්‍රාණීන්ට ධර්මාභිසමය වෙන්න, ධර්මය අවබෝධ වෙන්න ඒ උතුම් වූ මිහිඳු මහරහතන් වහන්සේගේ ප්‍රඥාව අපිට නම් හිතා ගන්නත් බැරි තරම්. එතකොට බලන්න අපි මේ ශාසනය කොහෙද ඉන්නේ. අපි යම්කිසි කෙනෙක් මේ කාලේ මහාන වෙලා රහත් උනත් මිහිඳු මහරහතන් වහන්සේටවත් කිට්ටු වෙන්න බෑ. ඒ නිසා 80 මහා ශ්‍රාවකයන්ට කිට්ටු වෙන්න කොහොමත් බෑ. එයින් සතර මහා තෙරවරුන්ට, සතර මහා තෙරවරු කියන්නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ සහ මහා කොට්ටිත මහරහතන් වහන්සේ, ඒ සතර මහා තෙරවරුන්ට ළඟා වෙන්න බෑ. මුගලන් මහරහතන් වහන්සේට ළඟා වෙන්නත් බෑ. එයින් උඩ වැඩේ ඉන්න සාරිපුත්තන් වහන්සේට ළඟා වෙන්න බෑ. බුදුහාමුදුරු ගැන හිතා ගන්නවත් බෑ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඉගෙන ගන්නවා නම් උන්වහන්සේටම ගෞරව කරලා සද්ධා පෙරදරිව ඉගෙන ගන්න කියලා කියන්නේ ඒක. එන්න මේ විදියට එක්තරා පුද්ගලයෙක් දවසක කල්පනා කරනවා මම මේ සීලය රකින්න ඕනේ මට අපායෙන් ගැලවෙන්න නම්. එහෙනම් මම අද ඉඳලා එකම සතෙක්වත් මරන්නේ නැතුව පළවෙනි සිල්පදය රකින්න. මේ ආකාරයට දෙවනි සිල්පදයත් රකින්නවා කියලා මේ අඩුම ගානේ මේ පන්සිල් වලටත් පැමිණෙනවා. එහෙනම් මේ කාරණේ සම්පූර්ණ කරාම ජීවිතේ ගියත් මරන්නේ නැහැ කියලා ක්‍රමයක් තියෙනවා. ඒක වඩන්නත් ක්‍රමයක් කියලා තියලා තියෙනවා. ඒ පුද්ගලයා ජීවත් වුණත් ඒ පුද්ගලයාට හොඳයි. ඊට පස්සේ මරුණොත් සුගතිය උපදිනවා. එහෙනම් මරුණත් ඒ පුද්ගලයාට හොඳයි. එන්න මේ කාරණය ඒ පුද්ගලයාට අවබෝධ වෙන්න කාලයක් ගත වෙනවා. එතකන් අපි කොච්චර බණ ඇහුවත් ප්‍රාණඝාතය නවත්තන්නේ. මෙන්න මේ විදිහට සිල්වත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට පන්සිල් රකින්න උත්සාහ කරනකොට උලින් අමාරුයි වගේ සමහරු නම් කියනවා මේ ප්‍රාණඝාතය තමයි අමාරු නවත්තන්න, අනික් ඒවා ටිකෙන් රැකගන්න පුළුවන් කියලා. පස්සේ කාලෙක ඒ පුද්ගලයා ප්‍රාණඝාතය නවත්තලා ඇවිල්ලා කියනවා අනික් ඔක්කොම ටික නවත්ත ගන්න පුළුවන්, මේ බොරු කියවෙන එක නවත්ත ගන්න හරි අමාරුයි. ඊටත් පස්සේ කාලෙක මේ භාවනා කරනකොට හිතට එන අපිතවිලි අඳුරගත්තට පස්සේ ඒ පුද්ගලයාට හිතෙනවා මට කොච්චර අකුසල සිතුවිලි එනවද, මේව නවත්තගන්නේ කොහොමද කියලා. මේ පුද්ගලයා මේ රටේ ඉන්න නරකම පුද්ගලෙක්ද? නැහැ. මේ පුද්ගලයා කලින් පව්වැඩ කර කර ඉන්න මිනිස්සුන්ගෙන් මිදිලා බණ අහන්න යෙදිලා සීලයක් සමාදන් වෙන්න යෙදිලා මේ යම්කිසි මට්ටමකට ඇවිල්ලා ඉන්න පුද්ගලයෙකුට හිතෙනවා මට කොයිතරම් අකුසල සිතුවිලි ඇති වෙනවද කියලා. මෙතනත් මේ උදාහරණේ තියෙන ඒ වගේ දෙයක්. සාමාන්‍ය පෘථග්ජනයන්ගේ මුළු ඇඟම මන වේලා වගේ හැම තැනම අකුසල්. කොයි වෙලෙත් අකුසල් සිතුවිලි ඇති වෙනවා. මේ වනයේක තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අර කටු සහිත පත්‍ර, එහෙම නැත්නම් කඩුවක තලය වගේ තියුණු පත්‍ර තියෙන කැලේක යන්න පටන් ගත්තට පස්සේ. ඒ මොකද්ද? දැන් මේ පුද්ගලයා තමන්ගේ තුවාල වලින් මිදෙන්න හිතෙන වෙලාව. තුවාල වල අමාරුව දැනගත්තට පස්සේ තමයි තුවාල වලින් මිදෙන්න ඕනි කියලා හිතෙන්නේ. එහෙම නැත්නම් භාගතුන් වහන්සේ එක්තරා සූත්‍රයක් කියනවා තුවාලයක් තෙවුනහම ඒ තුවාලේ කෙලවර නියපොත්තකින් කැසුවත් පොඩි ආස්වාදයක් ලැබෙනවා කියලා. එහෙම දෙයක් තියෙනවා. අන්න ඒ වගේලු අකුසල වලින් පිරිච්ච මිනිස්සු යම් කිසි සතුටක් විඳිනවා නම් අන්නේ සතුටට තියෙන උදාහරණේ තමයි වනයක් තියෙන මිනිස්සේ ඒ සැරව පිරිච්ච වනය, ඒ නිරාවරණය වෙච්ච වනය කෙලවරින් තමන්ගේ නියපොත්තකින් පොඩ්ඩක් කසනකොට ඇති වෙන ආස්වාදය. අන්න ඒ වගේලු මේ අකුසල් පිරිච්ච අපේ හිත්වලින් දුක් කම්කටොළු ගොඩාක් තියාගෙන ජීවිතේ දුකයි දුකයි කියලා අවබෝධ වෙද්දී පොඩි දෙයක් බලලා අපිට සතුටු වෙන්නත් වෙලාවක් අපි හොයාගන්නවා. යන්නේ සතුට, ඒ පංචකාම සතුට ඔය තරම්ම මේ ආර්ය විනය ගණන් ගන්නේ නැති මට්ටමකට තියෙනවා. ඒක බොහොම ලෙඩක් රෝගයක් වගේ දැනනවලු ප්‍රථම ධ්‍යානට සමවැදුනහම. භාගතුන් වහන්සේ මෙන්න මේ ආකාරයට මේ සූත්‍ර දේශනාව මේ විදිහට දේශනා කරනවා. මේ වගේ පුද්ගලයෙක් ගමකට ආවහම හොඳ නුවණ තියෙන පුද්ගලයෙක් හිටියොත් මේ පුද්ගලයා වනසහිත පුද්ගලයෙක්, මේ පුද්ගලයා මේ වගේ කර්ම කරලා තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේ මෙතන මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් දේශනා කරන්නේ ඒ යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් මහාන වීමෙන් පසුව එක්කිසි අනේසණිය නම් වූ යම් යම් කර්ම මිත්‍යා ජීවිත සම්බන්ධ කර්ම කරනවා නම් ඒ චෝදක සබ්‍රමචාරින් වහන්සේලා ඒ වැරද්ද පෙන්නලා හදන්න උත්සාහ කරනවා. භාගතුන් වහන්සේ දේශනාව මේ විදිහට පවත්වගෙන යනවා. කොහොමද මේ සංවරය සහ අසංවරය දැනගන්නේ? අසංවරය කියන්නේ මොකද්ද? යම්කිසි පුද්ගලයෙක් ඇහෙන් රූපයක් දැකලා ප්‍රිය ස්වභාව තියෙන රූපය පිළිබඳව ඇලීමක් ඇති කරගන්නවා. අප්‍රිය ස්වභාව තියෙන රූපයක් දැක්කහම තරහක් ඇති කරගන්නවා, ගැටීමක් ඇති කරගන්නවා. මෙන්න මේ විදිහට කායගත සතියක් නැතුව, කායනුපස්සනාවක් නැතුව මද වූ සිහිය සහිතව ඔහු ආශය කරනවා නම් අන්නේ පුද්ගලයා අසංවරයි කියලා කියන්නේ. ඒ පුද්ගලයා මේ ඇහැ නිසා යම්කිසි රූපයක් දැකලා අප්‍රිය රූපයක් දැකලා තරහ වෙන එක නැත්නම් අකමැති වෙන එකත්, ප්‍රිය රූපයක් දැකලා ඇලෙන එකත් නවත්ත ගන්න දන්නේ නැහැ. ඒ නිසා එයින් නැති වෙන අකුසල සිතුවිලි නවත්ත ගන්න ඔහු දන්නේ නැහැ. ඒ කියන්නේ චේතෝමුක්තිය ප්‍රඥාමුක්තිය කියන එක දන්නේ නැහැ. යම්කිසි සිතේ සමාධියක් නිසා ඇති වෙන සහනය, සිතේ ඇති වෙන විදර්ශනා ඥාන නිසා ඇති වෙන සහනය ඔහු දන්නේ නැහැ. මෙන්න මේකට කියනවා ඇහැ පිළිබඳව අසංවරයි කියලා. මේ විදිහට කන සම්බන්ධයෙන් උදේශනා කරන ශබ්දයක් අහලා යම්කිසි ශබ්දයකට කැමති නැති වුනහම තරහක් ඉපදෙනවා. ප්‍රිය උපදවන ශබ්දයක් ඇහුවාම ඇලෙන්න හිතෙනවා. මෙහෙම ඉන්න කෙනාගේ සිහිය අඩුයි කියලා කියයි. මේ වගේ ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන දොරවල් හයටම භාගතුනාසේ උදාහරණ පෙන්නලා කියනවා. අසංවරය කියලා කියන්නේ අප්‍රිය අරමුණක් ඇති වුණාම ගැටීම, එහෙම නැත්නම් පටිඝ ඇතිවීමත්, ප්‍රිය අරමුණක් ඇති වුණාම රාගය, එහෙම නැත්නම් ඇලීමක් හට ගැනීමත් සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයා අසංවරයි. ඒ සම්බන්ධයෙන් භාගතුන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා. සේයතාවි භික්කවේ පුරිසෝ චප්පානකේ ගහෙත්වා නානා විසේ නානා ගෝචරේ දල්හාය රජ්ජවා බන්දෙය්ය. ඒ කියන්නේ යම්කිසි පුරුෂයෙක් පානින් 6 දිනක් අල්ලලා නොයෙක් තැන්වල හැසිරෙන නොයෙක් දේවල් වලට කැමති පානින් 6 දිනක් අල්ලලා එකට ගැට ගහනවා. කොහොමද? නයෙක් අල්ලලා රැහැනකින් ගැට ගහනවා. ඊට පස්සේ කිඹුලෙක් අල්ලලා රැහැනකින් ගැට ගහනවා. පක්ෂියෙක් අල්ලලා රැහැනකින් ගැට ගහනවා. සුනකෙක් අල්ලලා රැහැනකින් ගැට ගහනවා. හිවලෙක් අල්ලලා රැහැනකින් ගැට ගහනවා. ගැට ගහලා තව වඳුරෙකුත් අල්ලලා රැහැනකින් ගැට ගහනවා. මෙන්න මේ 6 දෙනා ලනු 6කින් බැඳලා ඒ ලනු 6ම එක තැනක බඳිනවා. එක තැනක ගැටයක් ගහනවා. එතකොට ලනු 6කට සත්තු 6 දෙනෙක් සම්බන්ධ කරලා ඉන්නේ. ඒ ලනු 6ම ඉතුරු කොන එක තැනක ගැට ගහලා තියෙනවා. මෙන්න මේ උදාහරණේ තුඹස දිහාවට අදිනවලු ණයා. කිඹුලා වතුරකට අදිනවලු. වතුරක් තියෙන තැනකට අදිනවලු. මොකද වාසය කරන ගුල තියෙන්නේ ඒ වතුර යට. එතකොට පක්ෂියා අහසට අදිනවලු. සුනකයා ගම පැත්තට අදිනවලු. හිවලා අමුසොහන පැත්තට අදිනවලු. මොකද ඌ ආහාර ගන්න වැඩියෙන් කැමති ඒ නිසා. වඳුරා ගස් දිහාට අදිනවලු. මේ 6 දෙනා 6 දිසාවට අදිනවලු. ඒ අදිනකොට යම් කිසි සත්වයෙක් බලවත් වෙනවා නම් අනිත් 5 දෙනා මැදගෙන ඒ පැත්තට මද දුරක් යනවලු. තව වෙලාවකට තව සතෙක් බලවත් වුණොත් ඒ සතාගේ පැත්තට අනිත් 5 දෙනා මැදගෙන දුවනවා. මෙන්න මේක තමයි අසංවරය කියලා කියන්නේ. මොකද්ද මේ උදාහරණය? අපේ ඉන්ද්‍රියන් 6 පිළිබඳව. ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන. දැන් මේ ඇහැට උපමා කරලා තියෙන්නේ සර්පෙක් නැත්නම් නයෙක්. ඒ සර්පයා පිරියම් කරපු බිම ඉන්න කැමති නැහැලු. අපි තුන් මේ ටයිල් අල්ලලා තියෙනවා. එහෙම නැත්නම් හොඳට මට්ටම් කරලා තියෙන පොලොක් ඉන්න කැමති නැහැ. ඒ සර්පයා කැමති කුණු ගොඩක. එහෙම නැත්නම් කොළ රොඩු ගොඩක. එහෙම නැත්නම් තුඹසක ඇතුලේ ඉන්න. ඒ සර්පයාව එක තැනක තියාගෙන ඉන්නවා කියලා හොන් තැනක තියාගෙන ඉන්න බෑ. ඒ සර්පයා යන්න හදන්නේ තුඹසක් දිහාටම තමයි. ඒ තුඹසට ගියාට පස්සේ ඒ සර්පයාට නිදහසේ නිදා ගන්න පුළුවන්. ඒ සර්පයාගේ හිත එකඟ වෙන්නේ ඒ තුඹසට ගියාට පස්සේ කියලා කියනවා. ඒ වගේ මේ ඇහැ කියන එක අසංවර වුණාම සමතල වෙලා තියෙන හොඳට මට්ටම් වෙලා තියෙන දෙයක් බලන් ඉන්න හිතෙන්නේ නැහැලු. කොටින්ම කියනවා නම් රත්තරන් වලින් හදපු තලයක් හරි අපි හිතමු බිත්තියක් කියලා කිසිම රටාවක් නැතුව එක මට්ටමට තියෙනවා නම් ඒ ඇහැ කැමති නැහැලු බලන්න. මල්, වැල් ආදී නානා විසිතුරු රටා ඇඳලා තියෙනවා නම් අන්නේව බලන්න කැමතියි. ඒ මොකද ඇහැ අසංවර වුණාම මේ සරල දේවල් වලට කැමති නැහැ. සංකීර්ණ දේවල් වලට තමයි කැමති වෙන්නේ. ගොඩක් ලස්සන චිත්‍ර හෝ රටා හෝ තියෙනවා නම් සමහරලාට ඇහෙන් බලන්න ඇහැ මදි වෙලා සමහර කෙනෙක්ගේ කටත් ඇරෙනවා කියලා දේශනාවේ තියෙනවා. මේ කියන්නේ අසංවර වූ ඇහැ කැමති නොයෙක් රටා බලන්න මිසක් මේ තනි තලයක තියෙන කිසිම දෙයක් නැති දෙයක් බලන්න කැමති නැහැ. ඒ තලය කොච්චර මට්ටම් කරලා තියුණත් ඒක බලන්න කැමති නැහැ. ඒ වගේ මේ ඇහැ කියන එක අසංවර වුණාම අකුසල් පැත්තට තමයි හැරෙන්නේ. එතකොට කනත් එහෙමයි. කන ශබ්ද වලට අදිනවා. ඒ කන ශබ්ද වලට අදින එකට උදාහරණ තියෙන කිඹුලෙක්. මොකද මේ කිඹුලා ජලයෙන් පිටතට ගොදුරක් ගන්න ආවොත් ඇස් දෙක පියාගෙනලු එන්නේ. ඒ කිඹුලගේ ඇස් දෙක වැහෙනවලු ජලයෙන් එළියට ආපු ගමන්. ඒ නිසා ඇහැ නෙමෙයි ਉਹ පාවිච්චි කරන උ කිඹුලගේ තියෙන වෙන සංවේදී ඉන්ද්‍රියන් පාවිච්චි කළා තමයි ගොදුර දැහැගන්නේ. කනත් එහෙමලු කිඹුලා වගේමලු. කිඹුලටත් සහනයක් තියෙන්නේ තමන්ගේ ගුලට ගියාමලු. ඒ කන කියන එකටත් ඒ කන් සිඳුර තියෙන්න ඕනලු. නැත්තම් සද්ද පිවිසෙන්නේ නැහැලු. ඒ කන් සිඳුර තිබුණ නැත්තම් හරියට සද්ද පිවිසෙන්නේ නැහැලු. දැන් අපි යම් කිසි තැනක හිටියොත් මේ බිත්තියට එහා ඇහෙන එක බොහොම දුර්වලයි. නමුත් මේ යම් දොරක් තියෙනවා නම් ජනේලයක් තියෙනවා නම් ඒ හිස්තන් වලින් තමයි ශබ්දය ගමන් කරන්නේ. අන්න ඒ නිසා තමයි මේ කිඹුලා ගුලට කැමති වෙනවා වගේ කන ශබ්දයට අදිනවා කියලා උදාහරණයක් දීලා තියෙනවා. ඊළඟට තියෙන උදාහරණේ පක්ෂියා අහසට නගින්න කැමතිලු. මොකද පක්ෂියෙකුට ගහක හිටියත් බිම හිටියත් රැකවරණයක් නැහැ. ඒ විදිහට රැකවරණයක් තියෙන්නේ යම්කිසි කෙනෙකුට ගලකින් ගහන්න බැරි තරම් උසකට නැග්ගොත් ගසුත් නැත්තම් නිදහසේ පියාඹන්න පුළුවන් නම් ඒ පක්ෂියාට සහනයක් තියනවලු, ඒ පක්ෂියා සතුටක් ලබනවලු එතන පියාඹලා. ඒ කියන්නේ ගල් විසි කරන දුරක් ලෙඩ්ඩු පාත කියලා කියන්නේ. ගලක් විසි කරන්න පුළුවන් දුරවල් දෙකක් තුනක් උඩට අහසට නැග්ගහම ඒ පක්ෂියාට කරදරයක් නැතුව පියාඹන්න පුළුවන්ලු සැපසේ. ඒ විදිහට මේ නාසය කියන එකත් නිදහසේ වාතය හමනවනම් ඒ ගඳ තමන්ට දැනෙනවලු හොඳට, ඒ ගඳට ඇලෙනවලු, සුවඳට ඇලෙනවලු. මේ විදිහට උදාහරණ හයක් දේශනා කරනවා. ඒ කියන්නේ සුනකේ කැමති ඒ ගමෙන් තමන්ගේ ප්‍රදේශයෙන් පිටට ගියාම සුනකයාට නිතර ලැබෙන්නේ පොළු පහරක් හරි ගල් පහරක් හරි. ඒ නිසා සුනකයා කැමති තමන් ඉන තැනට ඇවිල්ලා අලු ටිකක් තියෙනවා නම් උණුසුම තියෙන අන්නේ අලුවල ඉන්න කැමතිලු. ඒ වගේ මේ දිව කියන එකත් කැමති රසයටලු. ඒ රසය හැම වෙලේම කොයිතරම් දෙයක් තිබුණත් මේ තෙතමනේ නැත්තම් ඒ රසය විඳින්න බැහැලු. ඒ නිසා අනිවාර්යයෙන්ම දිවට රස ඕන කියලා කියනවා. එන්පසුව උදාහරණ තියෙන්නේ හිවලා. ඒ හිවලා කැමති අමුසොහනේ තියෙන මල මිනිස්සුන්ගේ කොටස් කාදමන්නලු කැමති. මේ කයෙන් විදෙන ස්පර්ශයත් ඒ වගේ සමාන කරලා තියෙනවා. ඒ හිවලා කැමතිලු ඒ අමුසොහනට ගොස් ඇතිතරම් කාල එතන නිදාගන්න. වඳුර හැම නෙමෙයි. ඒ මනස කියන එක ඒ වගේ දෙයක් නෙමෙයි. මනස කියන එක හැම අතටම විහිදෙනවා. ඒකට තියෙන උදාහරණේ තමයි වඳුරෙක් ඉතා උස ගහක් උඩට නැගලා දිසා අනුදිසා බලනවලු කොයි අතටද මම පයින්නේ කියලා. කැමැති අතකට පයින්නවලු ඊට පස්සේ. ඒ වගේ මේ මනස එක දිසාවකට පයින්නවා කියලා නියමයක් නැහැ. මේ බලන් ඉන්නකොට සමහරවිට වැඩ මතක් වෙනවා. ගෙදර තියෙන දේවල් මතක් වෙනවා. වෙන වෙන අරමුණු වලට යනවා. කරන්න තියෙනව මතක් වෙනවා, කරපුව මතක් වෙනවා, අහපුව මතක් වෙනවා නේද? ඒ වගේ මනස කියන එක කොහෙ යනවද කියලා කියන්න බෑ විශේෂයෙන්. මෙන්න මේ විදිහට උදාහරණයක් දෙනවා මේ සත්තු හය දෙනා හය පැත්තට අදින එක පිළිබඳව. අපි හිතමු දැන් මේක ප්‍රායෝගිකව අවබෝධ කරගන්නේ කොහොමද? දැන් අපි හිතමු අපිට ඕනේ චිත්‍රපටියක් බලන්න. එතකොට අපි කවුද අදින්නේ? ඇහැ තමයි අදින්නේ. එතකොට යම්කිසි බඩගින්නක් තියෙනවා නම් ඒ තරම් ලොකු බඩගින්නක් නෙමෙයි නං ඒක තියාගෙන ඒ චිත්‍රපටිය නරඹන්න පුළුවන්. අපි හිතමු යම්කිසි වේදනාවක් තියෙනවා කියලා. ඒ කියන්නේ කෑම කන්න ආසාවක් තිබුණාට ලොකු ආසාවක් නෙමෙයි නං ඒක නවත්තගෙන චිත්‍රපටිය බලන්න පුළුවන්. ඇහැ පැත්තට යන්න පුළුවන්, දිව පැත්තට යන්න නැතුව. එතකොට ශාරීරික වේදනාවක් තිබුණොත් ඒක ලොකු වේදනාවක් නෙමෙයි නං ඒ වේදනාව තියාගෙන අපි හිතමු ඔළුව පොඩ්ඩක් රිදුම් දුන්නත් චිත්‍රපටයක් නරඹන්න පුළුවන්. ඒ වගේ ඇහැ කන නාසය දිවකය මනස කියන එකෙන් ඇහෙන් අදින අරමුණ බලවත් වුණොත් අපි අනික් සියල්ලම අරගෙන එතෙන්ට යනවා. ඊට පස්සේ අපි චිත්‍රපටිය නරඹමින් ඉන්නකොට අපි හිතමු ලොකු බඩ අමාරුවක් හැදෙනවා කියලා. එහෙම නැත්නම් ඇඟේ අමාරුවක් හැදෙනවා. නැත්නම් අධික පිපාසාවක් දැනෙනවා. එහෙනම් ඒ චිත්‍රපටිය නවත්තලා පිපාසයේ පැත්තට ඇදෙන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සත්තු හය දෙනාගෙන් එක්කෙනෙක් බලවත් වුණාම අනික් පස් දෙනා ඇදගෙන යනවා කියන උදාහරණයට එන්නේ. අපි හැම වෙලෙම කරන්නේ එහෙම. ඒ නිසා මේ කමඨහන හැම වෙලෙම තියෙන. හැම වෙලෙම තියෙන කමඨහන. මොකද අපි හැම වෙලෙම අපේ දොරවල් වලින් ඇදිමින් ඉන්නකොට එක දොරකට ඉඩ දෙනවා. එහෙම නැත්නම් දොරවල් එකකට දෙකකට ඒ පැත්තට තමයි අපි යන්නේ. හැම වෙලෙම දොරක් ජය ගන්නවා. අපි හිතමු බනහන් ඉඳ ගන්නවා කියන්නේ මනසට අදිනවා කියන එකයි. අපි තුන් යම්කිසි ක්‍රීඩාවක් බලන්න හිතෙනවා, නැත්නම් ක්‍රීඩාවක් කරන්න හිතෙනවා. ඇයි ක්‍රීඩාව කරන්න හිතෙන? සතුටක් විඳින්න, මනසින් අදින්න. නමුත් ඇඟේ ලොකු අමාරුවක් තියෙනවා නම් ඒ පැත්තට අදින්න බෑ. ඒ නිසා ඒ වෙලාවට ඒ ක්‍රීඩාව කරන්නේ නැහැ. කයට සහනයක් පිණිස ඒ වේදනාව නැති කරගන්න ක්‍රියාත්මක වෙනවා. මේ වගේ උදාහරණ බොහෝ ගණක් කියන්න පුළුවන්. අපි හැම වෙලෙම මෙන්න මේ උදාහරණ යටතේ ඉන්නේ. අපේ ඇහෙන් රූප වලට අදිනවා, කනෙන් ශබ්ද වලට අදිනවා, නහයෙන් සුවඳ වලට අදිනවා, දිවෙන් රස වලට අදිනවා, කයෙන් ස්පර්ශ වලට අදිනවා, මනසින් ධර්මතා වලට අදිනවා. යම්කිසි ඒ අරමුණක් බලවත් වෙනවා නම් ඒ අනික් ආයතන සියල්ලම අරගෙන අපි යනවා එක පැත්තකට යම් මොහොතක්. ඊට පස්සේ ඊළඟ මොහොතේ තව එකක් බලවත් වෙනවා. මෙන්න මේ උදාහරණේ මෙන්න මේ විදිහට තියෙනවා නම් මෙන්න මේක තමයි අසංවරය කියලා කියන්නේ. ඒ කියන්නේ සංවර නැති හිත. හැමෝටම තියෙන මෙහෙම හිතක්. ඒ නිසා මෙහෙම හිතක් තිබුණා කියලා කිසි විශේෂයක් නැහැ. තිරිසනුන්ට තියෙනෙත් ඒ හිතමයි. අපිට තියෙනෙත් ඒ හිතමයි. භාගතුන් වහන්සේ මේ සම්බන්ධයෙන් දේශනා කරනවා. මෙන්න මෙහෙම හිත තියෙනවා නම් ඒ පුද්ගලයාට අකුසල් ඇති වෙනක නවත්තන්න බෑ. මෙන්න මේක තමයි අසංවරය කියන්නේ. සංවරය කියන්නේ මොකද්ද? සංවරය කියලා කියන්නේ මෙන්න මේ ලනු 6කින් ගැට ගහපු සත්තු 6 දෙනා එකට ගැට ගහලා තියෙන එක තැනක මේ මැද තියෙන ගැටේ අරගෙන කණුවක ගැට ගහනවා. ඒ සත්තු 6 දෙනා කණුවක අරන් ගැට ගහනවා. එතකොට ඒ සත්තු නැවතත් අර තියෙන විදිහටම නයා තුඹසට අදිනවා, කිඹුලා ගුලට අදිනවා, එහෙම නැත්නම් වතුරකට අදිනවා, පක්ෂියා අහසට අදිනවා. මේ වගේ මේ හය පැත්තටම අදිනවා. නමුත් මේ කණුව ගැට ගහලා තියෙන නිසා සත්තු වෙහෙස වෙනවා. ඒ සත්තු වෙහෙස වෙලා අන්තිමට මොකද කරන්නේ? ඒ කණුව ගාව වෙහෙස නිසා හිටගෙන හරි ඉන්නවා. තවත් වෙහෙසුනොත් ඉඳගෙන ඉන්නවා. තවත් වෙහෙසුනොත් ඒ සත්තු ඔක්කොම මෙතන නිදා ගන්නවා. කලින් ඒ සත්තු සතුටකින් නිදාහසෙන් නිදාගත්තේ කොහෙද? තම තමන්ගේ තැන්වල. දැන් මේ සත්තු කොහෙද නිදාගෙන ඉන්නේ? මේ කණුව ගාව. එතකොට මේ මොකද්ද මේ කණුව? මොකද්ද මේ ගැටේ? මොකද්ද මේ රැහැන? මොනවද මේ සත්තු? මේ සත්තු කියලා කියන්නේ අපේ ඉන්ද්‍රියන් 6ට, නැත්නම් ආයතන 6ට. රැහැන කියලා කියන්නේ තණ්හාවට. මැද තියෙන ගැටේ කියලා කියන්නේ අවිද්‍යාවට. අවිද්‍යාවෙන් තමයි මේ තණ්හාව බැඳලා තියෙන්නේ. මේ කණුව මොකද්ද? කායගත සතිය, නැත්නම් කායानुපස්සනාව. මෙන්න මේක තමයි සංවරය කියන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. කායගත සතිය කියන්නේ මොකද්ද? කායගත සතිය කියලා කියන්නේ සතිපට්ඨානයේ කායानुපස්සනාවට අයිති කොටස් ටික. එයින් පළවෙනි කොටස තමයි ආනාපාන සති කර්මස්ථානය. දෙවෙනි කොටස ඉරියාපත කර්මස්ථානය. තුන්වෙනි කොටස සති සම්පජඤ්ඤ නැත්නම් සිහියෙන් ප්‍රඥාවෙන් වාසය කිරීම, ඉරියව් පැවැත්වීම කියන කොටස. එහෙම නැත්නම් මේ දෙතිස් ගුණක ආවර්ජනය කරන අසුබ කොටස. එහෙමත් නැත්නම් ධාතු හතර නුවණින් දකින ධාතු මනසිකාරය. එහෙමත් නැත්නම් මරිච්ච මිනිස්සෙගේ ඒ දේහය, ඒ මලමිනි නමයක සීවතිකා නමයක අනුව හිත මෙහෙවීම. ඒක නව සීවතිකය කියලා කියන්නේ. මෙන්න මේකට තමයි කායගත සතිය කියලා කියන්නේ. මෙන්න මේ කායගත සතිය ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රේ විතාය. කායගත සතිය භාවිතා කරන්න ඕනේ. බහුලව භාවිතා කරන්නත් ඕනේ. ඒ කියන්නේ පොයට සිල් ගත්තාම පාවිච්චි කරාම විතරක් මදි. නැත්තම් පන්සලට ආවහම පාවිච්චි කරාම විතරක් මදි. බහුලව හැම වෙලෙම පාවිච්චි කරන්න ඕනේ. යුත්ත යානි සදසාය කියලා කියන්නේ යානයකින් යනකොට තියෙන සැප පහසු වගේ මේ කායගත සතියෙන් වාසය කරන්න පුළුවන් වෙන්න ඕන. අපි හිතමු දැන් යම්කිසි පුද්ගලෙක් වියලි පළාතක වායු සමීකරණය කරපු වාහනයක ගමන් කරනවා. ඒ පුද්ගලයාට ඒ පළාතේ තියෙන සුෂ්ක බව, කටුක බව දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඇයි? මොකද ඒ යානයේ තියෙන සැප පහසුකම නිසා. එතකොට යම්කිසි පුද්ගලෙක් පාවහන් පළඳින්නේ නැතුව ගල් ඇනින තැනක, කටු අයින තැනක, අසූචි තවරණ තැනක, එහෙම නැත්නම් පය තුවාල වෙන ගල් මුල් ආදී තියෙන තැනක ඇවිදිනවා. තව පුද්ගලෙක් පාවහන් පළඳගෙන ඒ විදිහට ගමන් කරනවා. ඒ පාවහන් තියෙන පුද්ගලයාට සහනයක් තියෙනවා. අන්න ඒ වගේ යම්කිසි පුද්ගලෙක් සාමාන්‍ය විදිහට ඇවිදිනවා නම්, ඉන්නවා නම්, ඒ පුද්ගලයාට ඇති වෙන සිතුවිලි අකුසල සිතුවිලි ඇති වෙන්නේ නැති ආකාරයට මේ කායानुපස්සනාවෙන් ඉන්න පුද්ගලයාට ඉන්න පුළුවන්. ඔහුට ලොකු සහනයක් තියෙනවා. අන්නේ සහනය සහිතව වාසය කිරීම තමයි යානිකතාය කියලා දේශනා කරලා තියෙන්නේ. වත්ථූකතාය කියලා කියන්නේ පිහිටන්න පුළුවන් ස්ථානයක් බවට පත් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට පිහිටක් වෙන්න ඕනේ මේ කායानुපස්සනාව. අනුට්ඨිතාය කියලා කියන්නේ ඒ කායानुපස්සනාව අනුව තමන්ගේ ඉරියව් පවත්වන්න පුළුවන් වෙන්න ඕනේ. පරිචිතාය කියලා කියන්නේ බොහෝ සෙයින් වඩන්න පුළුවන් වෙන්න ඕනේ. සුසමාරධාය කියලා කියන්නේ මෙන්න මේ ආකාරයට මනාකොට ආරම්භ කරන්න ඕනේ කියලා කියනවා. අන්න ඒ විදිහට කායानुපස්සනාව නැත්නම් කායගත සතිය වඩන පුද්ගලයෙකුට සංවරය කියන එකට එන්න පුළුවන්. ඒ සංවරය කියන එකට කොයිතරම් එන්න පුළුවන්ද? මාර්ගඵල ලැබෙනකම්ම ඒ වඩන්න පුළුවන්. කායानुපස්සනාව ඒ තරම්ම මහත්ඵලයි, මහානිසංසයි. මේ කෙටියෙන් දේශනා කරාට මේ විදර්ශනා පූර්වභාග ප්‍රතිපදාව තියෙන කමඨහනක්. චප්පානක සූත්‍රය. සාදු සාදු සාදු.
ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. සාදු සාදු සාදු. ඔබ සමට තෙරුවන් සරණයි.